ගරු ජානක වක්කුමර ඇමතුමා විනාඩි 9යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 දෙසැම්බර් මාසේ මුලින්ම මේ චීනයේ තමයි මේ කොරෝනා රෝගේ පටන් ගත්තේ. 2020 ජනවාරි 7 තමයි කොරෝනා කියන රෝගය හඳුනාගත්තේ. ඒ හඳුනාගත්ත රෝගය දැන් අදියර කීපයකින් ලෝකේ පුරාම පැතිරුණා. අපේ රටට චීන ජාතිකයේ ආවට පස්සේ එය එයාව සනීප කළා. අපට පුළුවන් වුණා අපව චීනයට යවන්න. ඒ වගේම මේ පාලනය කරන්න පළවෙනි වතාවත් දෙවන වතාවත් අපේ ආණ්ඩුවටත් සියලු දෙනාටම පුළුවන්කමක් ලැබුණා. ඒක නිසා පහුගිය මාර්තු මාසේ අවසන් වෙනකොට, එහෙම නැත්නම් අප්‍රේල් මාසේ පස්වෙනිදා විතර වෙනකොට මේක විශාල ප්‍රමාණයක් මර්ධනය වෙලා තිබුණා. හැබැයි සිංහල අවුරුද්දෙන් පස්සේ නැවත වරක් මේ කොරෝනා රෝගීන් ප්‍රමාණය වැඩි වුණා. ඒ වැඩි වුණත් රජයේ හැටියට මේ වෙනකොට අවශ්‍ය කරන කටයුතු රාශියක් සූදානම් කරලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේම අපේ සෞඛ්‍ය ඇමතුමිය එතුමියගේ මූලිකත්වයෙන් මේ වෙනකොට මම මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගැන කතා කරන්නේ, මේ වෙනකොට අපේ දිස්ත්‍රික්කයේ සියලුම වාර්තා වෙච්ච රෝගීන් 4636 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. පහුගිය පැය 24 තුල 57 දෙනෙක් ඉන්නවා. මරණ 17ක් තියෙනවා. ඒ වගේම රුවන්පුර විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයක් හැටියට දැන් පවත්වාගෙන යනවා. ඒක 76 දෙනෙක් ඉන්නවා. ඇඹිලිපිටියේ නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ 160 දෙනෙක් ඉන්නවා. මේට අමතරව දලසරහ පෙරම ඇමතුමාට කියලා කලවානේ කුකුලගඟ තියෙනවා පුහුණු මධ්‍යස්ථානයක් ඇඳන් 100ක් පමණ ඒකේ දාන්න පුළුවන්. ඒක අපි නිරෝධායන මධ්‍යස්ථානයක් බවට තව දවස් 2කදී ඇති කරනවා. ඒකම මේනකොට බෙලිහුල්ලේ ඒත් ඒ වගේම පුහුණු මධ්‍යස්ථානයක් තියෙන එක හමුදාවෙන් දැන් ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අතරමැදි රෝහල් ගණනාවක් සූදානම්ව ඒ අවශ්‍ය කරන පාසුකම් දීලා දැන් කරගෙන යනවා. එකක් මගේ මැතිවරණ කොට්ටාසේ පුතුපිටි රෝහල, රක්වාන රෝහල, ඒ වගේම නිමිතිගල රෝහල, කල්තොට රෝහල, චන්ද්‍රිකාවැව රෝහල, මේ රෝහල් වලින් කොටසක් හදිසියක් වුණොත් රෝගීන් සඳහා වෙන් කරන්න දැන් කටයුතු කරගෙන යනවා. එසා රජයේ හැටියට විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒක නිසා අපි පහුගිය දවස්වල මේ රෝගේ පාලනය වෙනකොට රජයේ පැත්තෙන් ජනතාව හොඳයි කියනකොට ඒක විපක්ෂයේ කිව්වා එක කට්ටියක් ලකුණු දා ගන්නවා කියලා. රෝගේ වැඩියෙන් පැතිරෙනකොට කියනවා රජයේ වැරද්ද කියලා. ඒක නිසා අපි සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමා මේක පටන් ගත්තේ මුල් වෙලේම ගරු අගමැතිතුමා සියලුම පක්ෂවලට ආරාධනා කරා අපි එකමුතුව මේ කටයුත්ත කරමු කියලා. ඒ නිසා අපි අදත් කියන්නේ සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න එකතුෙන් කටයුතු කරමු කියලා. ඒක නිසා අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඔක්කොගෙම වගකීමේ අඩුපාඩු සම්පූර්ණ කරන එක. මම දන්නවා වෛද්‍යවරු ලොකු මහන්සියක් ගන්නවා. අපේ රටේ වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ මේ කාර්යමණ්ඩල වල ප්‍රශ්නකුත් තියෙනවා. අලුතෙන් ස්ථානයක් ආරම්භ කරනකොට ඒකේ අවශ්‍ය කරන මානව සම්පතේ ගැටලුවක් තියෙනවා. සා මේ වෙනකොට අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා මේ රටේ ඉන්න වැඩි පිරිසකට මේ ප්‍රශ්නේදී රජයක් හැටියට ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න. දැන් මේ ICU ඇඳන් පිළිබඳ කියනකොට ICU එකට යන ප්‍රමාණය අඩු කරගන්න තමයි දැන් බලන්නේ. ඒ අවශ්‍ය කරන පහසුකම් දීලා දැන් ගෙවල් වල ඉන්නවා නම් ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා තමයි බලන්නේ මේ මධ්‍යස්ථාන වලට ගෙනලා ඒ මධ්‍යස්ථාන වලින් රෝග තියෙන අය ICU තියෙන පහසුකමක් තියෙන රෝහල් වලට ගෙනියන්න. ඒ නිසා හැමෝම කියනවා අපිත් කිව්වා පහුගිය දවස්වල මේක වහන්න පුළුවන් නම් හොඳයි කියලා. මගේ මැතිවරණ කොට්ටාසේ හපුකොඩ කියලා ගාම සේවය වසම් විතරක් ඇහුවා. ඒ වහලා එයින් පහුවෙන්ද මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා රැස්වීමක් තිබ්බා. වෛද්‍යවරුයි ප්‍රාදේශීය ලේකම් තුමියයි පොලිසියයි අපේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමයි 10ක්වත් හිටියේ නැහැ. එතන ආපු ප්‍රශ්නේ තමයි ගමේ මිනිස්සු කියන්නේ දැන් වැහුව එක ගැන නෙමෙයි තමන්ගේ දළු ටික කඩාගෙන දළු ටික ගෙනියන්න විදියක් නැහැ පාරවල් ටික වහලා තියෙනවා මේ දවස් 14ක් 15ක් මේක වහලා තිබුණොත් අපේ ආර්ථිකය හැම් පිටිම වැටෙනවා කියලා මම බොහොම අමාරුවෙන් කතා කළා කලවාන අපේ ප්‍රදේශයේ එම් ඩොක්ටර්ට කියලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ දළු ටික ගේන්න කර්මාන්සාලා හතරක ඒ අයට සෞඛ්‍ය උපදෙසුත් එක්ක ඒ දළු ටික ගේන්න අවශ්‍ය කරන පහසුකම් සල්සල් දුන්නා ග්‍රාම සේවය වසන් 14000කට වඩා තියෙනවා අපේ රටේ තාම මේ වහපු ග්‍රාම සේවය වසන් 100ක් නැහැ එතකොට 14000ක් තියෙන රටේ මේ වසන් 100ක විතර දැන් මේ වහලා තියෙද්දි අපි මේ රටම වැහුවොත් මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද එතකොට වහන්න ඕනි නම් ඒක වහන්න ඕනි අපි ඒක කාරුවත් එපා කියන්නේ හැබැයි සාමාන්‍ය ජන ජීවිතයට වෙන ප්‍රශ්නේ අපි දැක්ක පහුගිය කාලේ ඇඳුරු නීතිය දාලා තියෙනකොට ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවට පොලිසිය වල වැඩි හරියක් තිබුණේ බයිසිකල් ත්‍රිවිල් වාහන ඒවා මාසයක් යනකම් දුන්නේ නැහැ ඒ දවස්වල මිනිස්සු බයින අපේ වාහනේ අරන් දෙන්න අපි හැමෝම කියන ලෙඩ්ඩු අරන් ගියා කියලා එහෙම නැත්නම් බෙහෙත් තුණ්ඩක් උස්සගෙන තමයි ගියේ මිනිස්සු අපි කියනවා මේ වෙලේ අවශ්‍ය නැති ගමන් බිමන් යන්නේ නැතුව මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ ඉන්දියාව ආදර්ශයකට ගන්න ඕනේ ඉන්දියාව වෙච්ච වැඩේ ඒක ආදර්ශයකට අරගෙන තමන්ට පුළුවන් මේ ගිය පහුගිය කාලේ ගිය ගමනුත් අඩු කරලා තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනා රෝගියෙක් කියලා හිතේ තියාගෙන කටයුතු කරොත් අපි හිතනවා ආපහු ඇඳිර නිදිය නොදැම්මට ලොක්ඩවුන් නොකරට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා.
ඔබතුමා විනාඩි දෙකයි.
නියෝජ්‍ය කතානායකතුමනි අපි පහුගිය දවස්වල නෙමෙයි දැනුත් පෙරක් අය කියනවා තමන්ගේ එළවලු ටික විකුණ ගන්න විදියක් නැහැ. ඒවා කඩල වැඩක් නැහැ. ගොවියට සාධාරණයක් කරන්න නැහැ කියලා. කොට කිසිම ගොවියෙකුට සාධාරණයක් කරන්න හම්බෙන්නේ නැහැ. සියල්ලම වැහුවොත්. එසා වහන්න ඕන තැන ඒ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන්ලට පුළුවන් අද කොහෙද රෝගීන් ඉන්නවා නම් ඒ හම්බෙච්ච රෝගීන්ගෙන් තවත් විශාල පිරිසක් ඇති කියලා හිතෙනවා නම් ඒ ප්‍රදේශයේ වහන්නයි අවශ්‍යය දීලා තියෙනවා. එසා මං හිතනවා අපිට පුළුවන්කමක් ලැබෙයි මේ විදිහට හරි ගිහිල්ලා කෙටි කාලයක් තුල මේක පාලනය කරගන්න සියලු දෙනාගේම සහයෝගය ලැබලා දීලා. එසා ගොඩක් ඉන්නේ මේ රටේ අපි දකිනවා මේ කියන දෙයක් තමන් හරියටම තේරුම් ගන්නවා නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් උපදෙස් දීලා පත්‍රිකා බෙදලා ඒ වගේම ඒ අය දැනුවත් කරලා තියෙද්දි යම් යම් පිරිස් පෙරක් අය උසී ගන්නවා ඔහොම ඉන්න ඕනේ නැහැ බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මම කියනවා මේ ඔක්කොම හැම වෙලේම කියනවා පිරිත් පැන් මුට්ටියක් දැම්ම පැණියක් ගැන කතා කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි අර කියනවා ගඟේ ගහගෙන යන මිනිහා තුත්තිරි ගහේ තෙල්ලෙනවා කියලා. මේ කිසිම කෙනෙක් බෝධි පූජාවක් තියන්නේ නැහැ තමන්ට ලෙඩක් නැත්තම්. බෝගහත් මතක් වෙන්නේ බෝධි පූජාවත් මතක් වෙන්නේ තමන්ට ලෙඩක් හැදුනොත් විතරයි. එහෙම නැත්තම් යන්නේ නැහැ. අපි බැලුවොත් අපේ රටේ බෝධි පූජා කොච්චර තියනවද?
අවසන් කරන්න අමතුමා.
ඒ වගේම අපි කියනවා මේ වෙලේ.
අවසන් කර.
අපි උඩේ ඉන්න දෙයියොත් අඳහනවා. මම බෞද්ධයෙක් හැටියට අපි පිරිත් අහනවා. එසා ඒකත් එක කරා කියලා කිසිම වරදක් නැහැ. කවුරු හරි හිතනවා නම් මේ දේ කළා සනීප වෙනවා කියලා ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක Tamanට අයිතක් නැත්තම්. ඒක නිසා කාටවත් ගරහන් නැතුව අපි කියනවා මේකට ඔක්කොම සහයෝගය දීලා කටයුතු කරොත් ඉතාම කෙටි කාලයකදී කොරෝනා අපේ රටෙන් තුරන් කර ගන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා 63%කට හරි එන්නත් ලබලා දීලා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒකට සහයෝගය දෙන්න කියලා ඉල්ලමින් මම ඉන්න ස්තුතියි.
ගරු ගාන්ට කරුණාතිලක මැතිතුමා විනාඩි 8යි.
විනාඩි
8යි. ඔබතුමාගේ විනාඩි 5ක් අපි සරත්
කොන්සර්ට් එකේ. නෑ නෑ මිතයකෙත් එක තමයි. මගේ විතරක් නෙමෙයි.
හා.
මගේ 10ක්වත් තියන්න. මගෙන් දෙන්නේ නෑ.
අනිත් අයගෙන් දෙකක්.
ගරු අනිත් අයගෙන් අඩු කරලා ඔක්කොම බැලන්ස් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මොහොතේ රටත් ජනතාවත් මුහුණ දෙන තත්ත්වයේ හමුවේ විරුද්ධ පක්ෂයේ හැටියට අපට සිද්ධ වුණා වර්තමාන තත්ත්වය ගැන විවාදයක් ඉල්ලන්න. අද වෙනකොට මුළු රටම මේ කොරෝනා වසංගතයෙන් වෙලාගෙන තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කාගෙත් රට පාලනය කරන වගකීතු සියලු දෙනාගෙත් ප්‍රධාන අවධානය ඒ වෙනුවෙන් යොමු කළ යුතුව තිබෙනවා. දැන් වෙනකොට මම තමයි හොඳටම කළේ කියන්න, අපි තමයි හොඳටම කළේ කියන්න එහෙම පාරම් බාන්න කවුරුවත් නැති බව අපිට පේනවා. සෞඛ්‍ය භාරව ඉන්න ඇමතිවරු කරන ප්‍රකාශ, සෞඛ්‍ය ශේෂ්ඨයේ භාරව ඉන්න වගකිව යුතු නිලධාරීන් කරන ප්‍රකාශ, ඒ වගේම වසංගත රෝග විද්‍යාංශය කරන ප්‍රකාශ, ඒ වගේම කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකායෙන් කරන ප්‍රකාශ ජනතාව අවදීන් බලාගෙන ඉන්නවා. ඒ හැම කෙනෙක්ම විෂය ගැන දැනුමක් ඇතුව තමන්ගේ විෂයට අනුව කරන ප්‍රකාශ නිසා. හැබැයි දේශපාලනඥයෝ හැටියට සමහර මැති ඇමතිවරු මේ ගැන කරන ප්‍රකාශ දැක්කහම ඒ ඔක්කොම එකිනෙකට පැටලිලා පරස්පර තත්ත්වයකයි තිබෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. මේ ප්‍රශ්නය සාර්ථක වෙනකොට ඒකට අයිතිකාරෝ හිටියා. මේක ඇනෙනකොට වගකීම බාරගන්න කවුරුවත් නැති තත්ත්වයක් තිබෙනවා. සාර්ථක වෙනකොට වෙන කාලේ අයිතිකාරයෝ ජයග්‍රාහකයෝ විතරක් නෙවෙයි කුසලාන පිරිනමන්න සුදුස්සෝ පළවෙනි දෙවෙනි නම් කරන්නත් කට්ටිය හිටියා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වෙනකොට අපේ අසල්වැසි ඉන්දියාව මුහුණ දීලා තිබෙන අති භයංකාර තත්ත්වය ගැනත් අපේ රටේ ජනතාව විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කරගත්තේ නැත්නම් ඉන්දියාවට වෙච්ච දේ වෙයිද කියන බයනොත් මිනිස්සු පසු වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා මේ තීරණාත්මක මොහොතේ තවදුරටත් මමයි හරියටම කළේ, අපි හරියටම කළේ වෙන රටවල් පෙන්න අපි කරපු හැටි බලන්න කිය කියා දේශපාලන වාසි තකා පුරාජේරු කතා පවත්වනවා වෙනුවට රටක් හැටියට සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන යථාර්ථයට මුහුණ දෙන්නත් මේ භයංකාර තත්ත්වයෙන් රට ජනතාවත් මුදා ගැනීමට සමස්ත ජාතියම වහවහාම සූදානම් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා හිටිනවා. අවාසනාවකට වගේ නියෝජ්‍ය කතානායකතුමනි, පවතින තත්ත්වය පිළි අරගෙන මේ රෝගය සමාජගත වෙලයි කියන්න තාමත් බලධාරීන්ගේ දිව නැවෙන්නේ නැති එකයි උඩඟුකම. අද සෞඛ්‍ය ශේෂ්ඨයේ විශාල ප්‍රමාණයක් මේ රෝගයේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒ අයට අවධානම් දීමනාවක් ලබා දෙන බවට සෞඛ්‍ය ඇමතිතුමිය කීවත් කනගාටුවෙන් කියන්න ඕන ඒවා තාම ලැබිලා නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වසංගතයට මුහුණ දීමට විශාලතම දායකත්වය ලැබෙන්නේ වෛද්‍යවරු හෙදියන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ගෙන්, එවගේ මහෝජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් PHI ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකින්ගෙන් සහ සෞඛ්‍ය උපකරණවලින්. හැබැයි අද සෞඛ්‍ය ශේෂ්ඨයේ සමහර සේවකීන්ට නිසි පරිදි ආරක්ෂක ඇඳුම් ලැබෙන්නේ නැති බවටත් පැමිණිලි තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉන්නෙත් නොසන්සුන් තත්ත්වයක. අනික් පැත්තෙන් මේ රජයට මේ කොවිඩ් වසංගතය ආපු දවසේ සිට වැඩි කරන්න පුළුවන් වුණේ දැඩි සත්කාර ඇඳන් කීයද කියන එක අපි කල්පනා කළ යුතුව තිබෙනවා. දැඩි සත්කාර ඇඳන් ලංකාවේ නිපදවන හැටි ඒවා පෙන්නමින් මාධ්‍ය සම්දර්ශන පවත්වපු යුගයකුත් තිබුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි? ශ්‍රී ලංකාවේ කොච්චර ඇඳම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරාද ICU බෙඩ් කියලා අපිට අහන්න කෙනෙක් නැහැ. ඒවා කොයි කොයි රෝහල්වලට ලබා දුන්නේ කියලා අහන්න කෙනෙක් නැහැ. ඒවා අහන්න පුළුවන් වුණත් ඒවට උත්තර දෙන්න කෙනෙක් නැහැ. රෝහල්වල උත්තර දෙන්න කෙනෙකුත් නැහැ. රෝහල්වල ලංකාවේ නිෂ්පාදනය කරපු ඇඳන් දකින්නත් නැහැ. විශාල කොයිඩ් අරමුලක් තිබියදී දැඩි සත්කාර ඇඳන් වැඩි කරගන්න රජයට තාමත් බැරි වෙලා තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, පවතින තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය කරන ඔක්සිජන් හිගයකින් තොරව සූදානම් බව රජයේ පවසනවා. අපි කියනවා මේ ඔක්සිජන් පොලිතීන් බෑග් වලින් ප්‍රවාහනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අධිපීඩන සිලින්ඩර් හිගයකින් තොරව සූදානම් කරගන්න එකත් අවශ්‍යයි කියන එක මතක් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙච්චර සෞඛ්‍යංශ වලින් මහජන සෞඛ්‍ය සේවකීන් මේ අනතුර පවසද්දි පෙන්නලා දෙද්දි පහුගිය අවුරුදු කාලේ සිංහල අවුරුදු කාලේ රටේ පැවති තත්ත්වය ගැන රජය බලාගෙන හිටපැටි ගැන අපිට අද පුදුම හිතෙනවා. තමුන්නාන්සේලා කොවිඩ් සම්බන්ධ අවධානය අතහැරලා තිබුණේ PCR පරීක්ෂණ අඩු කරලා සමහර කාලවල අපි දැක්කා නොකරන ගාන්ටම පත් කරලායි ක්‍රියා කළේ. ආණ්ඩුවේ සම්පූර්ණ අවධානය යොමුුනේ කොවිඩ් වසංගතයේ ජයගන්නවට වඩා දේශපාලන ව්‍යාපෘති කෙරෙහි. තමුන්නාන්සේලාට ගම සමග පිරිසඳරට තිබුණු උනන්දුව විසිවෙනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු උනන්දුව පලිගැනීම් කොමිසමට දක්වපු උනන්දුව වරාය නගරේ විකුණගන්න තිබෙන උනන්දුව බටහිර ජැටිය විකුණන්න තිබෙන උනන්දුව මේ රටට සහ ජනතාවට මෙතරම් බලපාන කොවිඩ් සම්බන්ධයෙන් තිබුණනම් අද අපේ රටේ මිනිස්සුන්ටත් නව ශ්‍රීලන්තේ සිංගප්පූරුවේ වියට්නාමේ මිනිස්සු වාගේ බයක් සැකක් නැතුව නිදහසේ හුස්ම ගන්න තිබුණා කියලා මං කියනවා. අන්න එහෙම කරානම් තමුන්නාස රහන්න තිබුණා කොහොමද අපි කරපු හැටි කියලා බය නැතුව අහන්න තිබුණා. අපි දැක්කා ගම සමග පිරිසඳරට ගියාම එක කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිතුමාගෙන් මේ ගැන. ජනාධිපතිතුමා දුන්නු පිළිතුරු තමයි දැන් බය වෙන්න දෙයක් නැහැ අපි එන්නත දෙන්න පටන් ගත්තා කියලා කිව්වා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි සැබෑ තත්ත්වය තමයි ලංකාවේ මේ වෙන විට එන්නතේ පළමු මාත්‍රාව දීලා තින්නේ 925,241කට වගේ ප්‍රමාණයකට. ඒ පිරිස අතරින් දෙවෙනි මාත්‍රාව දෙන්න ඉතිරිව තියෙන්නේ 103යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සති 12කින් 12ක් ඇතුළත ඒ සියලු දෙනාට දෙවෙනි මාත්‍රාව දිය යුතුව තිබෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ නිර්දේශ කරත් මේ ආණ්ඩුවේ සමහරුන් සොයා ගැනීම තමයි දෙවෙනි මාත්‍රාව සති 12කට පස්සේ තමයි දිය යුත්තේ කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ මොහොතේ රජයෙන් ඉල්ලා හිටින්නේ මේ එන්නත් කල්තියා නෙවුම් කරන්න කියද්දි තමුන්නාන්සේලා වගේ වගක් නැතුව හිටියා. තමුන්නාන්සේලා එන්නත අමතක කරලා මුට්ටි ඩඟට දදා හිටියා. ඒ වගේම පැණියක් පස්සේ කල්ගත කරමින් හිටියා. පළවෙනි මාත්‍රාව දීපු අයට දෙවෙනි මාත්‍රාව ලබා දීමට මේ ගරු සභාවේ තීන සූදානම ගැන අපි ප්‍රශ්න කරාම කිසි ප්‍රශ්නයක් නැහැ. ආවල් දවස් වෙනකොට ලෑස්තියි කීකේ උත්තර දුන්නා. ඒක රජයේ බලා ගන්නම් කියලා කිව්වා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මේ භයානක තත්ත්වය හමු වේවත් යථාර්ථයට මුහුණ දීලා ලෝකෙ කොහෙන් හරි එන්නත් එක ඉක්මනින් ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා දීමටත් විශේෂයෙන්ම සෙසු සියලු දෙනාටම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත් ලබා දීමටත් වගකීමෙන් ක්‍රියා කරන්න කියලා මේ විවාදයේ වෙලාවේ අපි රජයෙන් ඉල්ලා හිටිනවා. මේ එන්නත් ලබා දෙනකොටත් ප්‍රමුඛතා ලැයිස්තුවක් හැදුවයි කිව්වා. නමුත් ඒකේ නිසි ක්‍රමවේදයක් තිබුණාද කියලා අපට ප්‍රශ්නයක් තිබෙනවා. දැන් බලන්න බස් කොන්දොස්තරවරු ඒ වගේම ත්‍රිවීලර් රථ රියදුරෝ කොච්චර ඉන්නවද? නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ පවිත්‍රතා සේවක සේවිකාව මොන තරම් අවධානමකින් කටයුතු කරනවද? නමුත් ප්‍රමුඛතා ලේඛනයේ අය හිටියද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ප්‍රජාව සමග සමීපව කටයුතු කරන අය තමයි ගම්වල ග්‍රාම නිලධාරිවරු, සංවර්ධන නිලධාරිවරු, සමෘද්ධි නිලධාරිවරු වගේ අය. ඒ අයටත් හැදුනොත් විශාල පිරිසකට මේක පැතිරෙන්න පුළුවන්. එනිසා ඉදිරියේදී එන්නත දෙනකොටවත් ප්‍රමුඛතා ලයිස්තු හදනකොට මේ වගේ පිරිස් ගැනත් අවධානය යොමු කරන්න
කියලා මම කියනවා. විනාඩි 2යි.
තව විනාඩි 3ක්වත් දෙන්න මම අනිත් අයගෙනුත් අඩු කරන්න. නියෝජ්‍ය
කතානායකතුමා තමයි විනාඩි 10ක් දුන්නේ.
සංවිධායකතුමා දෙනවා තව විනාඩි 3ක්.
විනාඩි 3ක් දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිත්‍යාව පිටිපස ගිහින් කරගත්ත ටික දැන් හොඳටම ඇති. එන්නත් ඇනවුම් කරන්න කියද්දි මුට්ටි ගඟට දම දමා කල්ගත කරා. මිත්‍යා පැණි ප්‍රවර්ධනය කර කර හිටියා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා මැතිමතුරු වට වෙලා පැණි බීලා පෙන්නුවා. පැණි නිෂ්පාදනය වැඩි කරන්න කියලා මහජන මුදලින් සාධිකාමරණ යන්ත්‍ර පරිත්‍යාග කරා. ඒ නිසා කරුණා කරලා ජනතාවට ඇත්ත කියලා ඇත්තට මූණ දෙන්න මිනිස්සු පෙළගස්සන්න කියලා අපි ඉල්ලනවා. මිනිස්සු බොරුව පිටිපස්සේ පෙළගස්සුවාම ඇත්ත වෙනුවෙන් පෙළගස්සන්න බැරි වෙනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි කලින් කිව්වේ කොහොමද? නිරෝධායනීයට නිරෝධාන මධ්‍යස්ථාන ඕන තරම් සූදානම් කිව්වා. දැන් කියනවා නිරෝධාන මධ්‍යස්ථාන ඉඩවල නැති නිසා බොහෝ ප්‍රදේශවල කියලා තියෙනවා නිවෙස්වලටම වෙලා ස්වයන් නිරෝධායනී වෙන්න කියලා. කලින් කිව්වේ සියලු රෝගීන්ට රෝහල්වලට ගෙනැල්ලා ප්‍රතිකාර කරන්න අපේ රජයේ සූදානම් කියලා. දැන් කියනවා රෝහල් ඉඩමදි නිසා අසාධ්‍ය රෝගීන් විතරක් රෝහල්වලට එන්නලු, අනිත් අය ගෙවල්වලට වෙලා ස්වයන් සුවය ලබන්නලු. ඒ වගේම තමයි හෙට අනිද්දාට මෙහෙම ගියොත් ස්වයන් දැඩි සත්කාරයක් ලබන්න කියයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට. ගම් පිටින් පවුල් පිටින් නිරෝධායනය වෙනවා. සමහර ගම් පිටින් පවුල් පිටින් රෝගීන් වෙලා තිබෙනවා 5000ක් නැතිලු. 5000 නෑ ඒගොල්ලන්ට. වියලි ආහාර මලුත් නෑ. සොයා බැලීමකුත් නෑ කියලා මිනිස්සු කියනවා. ඒ නිසා ඒවට වහාම මැදිහත් වෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා හිටිනවා. අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි අපි රජයට කියනවා වගකීමතු විපක්ෂයක් අද බලේ තමුන්නාසිරට ලැබිලා තියෙනවා. බලන්න මේ වගේ බරපතල ව්‍යසනයක් හමුවේ අපි රජයට කියනවා තවදුරටත් මෙවැනි බරපතල ව්‍යසනයක් හමුවේ තවදුරටත් කණාමුට්ටි ගහන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. බලන්න විරුද්ධ පක්ෂයේ ක්‍රියා කරන හැටි. විරුද්ධ පක්ෂයේ නායකතුමා තමයි මේ සභාවේ මුලින්ම මේ කොරෝනා ගැන අවධානය යොමු කරේ. එතුමාට උසුළු විසුළු කරා. අද බලන්න එතුමා වගකීමෙන් ක්‍රියා කරන හැටි. ලංකාවේ විරුද්ධ පක්ෂ නායකයෙක් මේ වගේ රජයකට සහයෝගයක් දෙනවද ජනතාව වෙනුවෙන් මෙවැනි ව්‍යසනයකදී? මීට කලින් තානාපතිවරු ගෙන්නනවා, දිනපතා මුණ ගැහෙනවා, ඉල්ලීම් කරනවා, ඇඳන් දෙන්න කියනවා, රෝහල් වලට පහසුකම් දෙන්න කියනවා, අවශ්‍ය පහසුකම් දෙන්න කියලා බැගෑපත් ඉල්ලීම් කරන විපක්ෂ නායකවරයෙක් ඉන්න ආදර්ශයක් අද දීලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා අපි එහෙම නැතුව තම
ඔව් සංගායතුමා
කරුණා මන්ත්‍රීතුමා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්. රජය අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේම එතුමන්ලාගේ උපදෙස් පරිදි විදේශ අමතුමා හැටියට මමත් තානාපතිවරු රාශියක් සමග මේ කාරණේ මේ රටේ ඉන්න තානාපති හා ඒ විදේශ රටවල ඉන්න අමාත්‍යවරු සමගත් කතා කරලා තියෙනවා. ඒ නිසා චිත්‍රපටිවලට අපි පෙනිහිටින්නේ කොවිඩ් වෙනුවෙන්. චිත්‍රපටි නළුවෝ ඉන්න ඔය පැත්තේ. ඒගොල්ලන්ට ඕනම තානාපති කෙනෙක් හම්බෙලා නළුවෝ හැටියට දාගන්න.
හොඳයි
සර්. මට තව විනාඩි දෙකක් දෙන්න. අපේ විපක්ෂ නායකතුමා මුලින්ම කොවිඩ් ගැන අහනකොටත් එතුමාට හිනා වුණා. පිස්සු කියලා කිව්වා. ඊට පස්සේ මුව ආවරණ ගැන කතා කරනකොටත් එතුමාට හිනා වුණා. නොඑක් අවස්ථාවල හිනා වුණා. නමුත් අද අපේ රට ව්‍යසනයකට ගිහින් තිබෙනවා. අද එතුමා වගකීමෙන් යුතුව තානාපතිවරුත් එක්ක මේ රට වෙනුවෙන් කතා කරනවායි කියන එක තමයි මම ප්‍රකාශ කරේ. ඒක නිසා අපි එහෙම නැතුව නිකන් හිතලා බලන්න. වැරදිලවත් අපි ওই පැත්තේ ඉඳලා තමුන්නාස්සල මේ පැත්තේ හිටියනම් මොකද්ද තත්ත්වේ? දැන් එන්නද ලැබිලාද? දැන් සැපද? දැන් හොඳද? ඕවා තමයි එහෙනම් අහන්න වෙන්නේ. නමුත් ඒක නෙමෙයි වගකීම් යුතු විපක්ෂයක කාර්යභාරය කියන එක මම ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් මම කියනවා දේශපාලනේ පස්සේ බලාගනිමු. තමුන්නාස්සල වගකීමෙන් මේ ප්‍රශ්නේ මැදිහත් වෙන්න. අපි 100%ක් ලෑස්ති රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ ව්‍යසනයේදී අපේ සහයෝගය ලබා දෙන්න. දේශපාලන ක්‍රීඩා මේකට අවශ්‍ය නැහැ. අවසාන වශයෙන් මේ කොවිඩ් ප්‍රශ්නය ගැන කතා කරන ගමන්ම අපේ ප්‍රශ්න අපේ ප්‍රදේශවල ජනතාව ඔබතුමාලගේ ප්‍රදේශවලත් අපේ ප්‍රදේශවලත් විශාල බියකින් පසු වෙනවා මේ රසායනික පොහොර ප්‍රශ්නය පිළිබඳව. ඒක ආණ්ඩුවෙන්මයි කිව්වේ. ඉතින් දැන් අපේ පළාත්වල කුඩා තේවතු හිමියෝ බලාගෙන ඉන්නවා රසායනික පොහොර නතර කරලා. ආණ්ඩුවට ඩොලර් නැත්නම් එහෙම නැත්නම් ආණ්ඩුවට පොහොර සානාධාර දී ගන්න බැරි කමක් තියෙනවා නම් ඒක යම් විදියකින් වැඩපිළිවෙලක් දාන්න ඕන. එහෙම නැතුව මේවා එකපාරට නතර කරලා යථාර්ථයක් මේක කරන්න බෑ. ඒ නිසා අපි කියනවා කරුණා කරලා අපේ කුඩා තේවතු හිමියෝ ඇතුළු අනිකුත් වගාවන් කරන ගොවීන්ට
අවසන් කරන්න.
බියක් ඇති වෙලා තිබෙනවා මේ රසායනික පොහොර ප්‍රශ්නේ, කාබනික පොහොර ප්‍රශ්නේ ගැන. එහෙමනම් හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම කාබනික පොහොර නිෂ්පාදනාගාරය ඇති කරලා ඒ කටයුත්තට සූදානම් වෙලා තමයි
කරන්නට
ඕන. එහෙනම් මට අවස්ථාව දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය
අවස්ථාවට. ගරු කනක හේරත් අමාත්‍යතුමා විනාඩි 9යි. ඔව්. රාමන් මන්ත්‍රීතුමා.
ඔව් ස්තුතියි නියෝජ කතානායකතුමනි. ඔබතුමා දන්නවා අද මේ විශේෂයෙන්ම රිෂාඩ් බද්දුද්දීන් මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධව ඊයේ අදයි මේ සභාව තුළ සාකච්ඡා වුණා. දැන් මේ වෙනකොට පුවත්පත් එහෙම නැත්නම් කෙටි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා නීතිපතිතුමා. Attorney General at the request of CID Director informs that there is no legal impediment in facilitating MP Rishad Badruddin from attending parliamentary sessions. නීතිපතිතුමා දන්නලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එතුමාට පාර්ලිමේන්තුවට සහභාගී වීමට කිසිම බාධාවක් නැහැයි කියලා. එතම ඔබතුමාට කියනවා කතානායකතුමාට මේ පිළිබඳව අවධානය යොමු කරලා එතුමා පාර්ලිමේන්තුවට ගේන්න කියන එක.
අපි එතුමා අවධානය යොමු කරනවා. ඔව් අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ වසංගතය ගැන කතා කරන අවස්ථාවේ ප්‍රථමයෙන්ම මේ සඳහා වගකීම බාර අරගෙන කටයුතු කරන විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයටත් ඒ වගේම ආරක්ෂක අංශය ඇතුළු ඒ සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ කොවිඩ් පාලනය දැන් බොහෝ දෙනෙක් කතා කරනවා මේ තුන්වෙනි රැල්ල ගැන. අපි පළවෙනි රැල්ල පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත්තා. අපි ඒ සඳහා එදා ලොක්ඩවුන් එහෙම නැත්නම් ඒක මුළු රටම වහලා මාසික පමණ මාසිකාමාර්ග පමණ කාලයක් වහලා තිබිලා ඒක එදා පාලනය කරන්න හැකියාව ලැබුණා. ඊළඟට දෙවැනි රැල්ලත් යම්තාක් දුරකට පාලනය කරන්න විශේෂයෙන්ම ඒ මුළු රටම වසාගෙන තබන්න නැතුව කටයුතු කරලා තියෙනවා. ඉතින් අද තුන්වෙනි රැල්ල හැටියට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ අපේ ආර්ථිකය එක පැත්තකින් ගෙන යන ගමන්, රටේ වැඩසටහන් ටික එක පැත්තකින් ගෙන යන ගමන් මේ කොරෝනා පාලනය කිරීම. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේක විශේෂයෙන්ම රජයක් හැටියට කතිකයෝ විපක්ෂයේ ඉන්න කතිකයෝ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරා රජයේ වගකීම බාර ගන්නයි කියලා. නමුත් වගකීමක් තියෙන වගකීමක් ගන්න රජයක් හැටියට මේ වසංගතය පාලනය කරන්න තුරන් කරන්න අපේ රජය කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි එන්නත ගැන කතා කරා අපේ රාජ්‍ය අමාත්‍යතුමන්ලා, රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඒ පිළිබඳව සෞඛ්‍යංශයේ කතා කරයි. නමුත් මගේ හිතන්නේ රජයක් හැටියට එදා ඉඳලම මේ අවශ්‍ය කරන ඒවා අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ඇනවුම් කරන්න අපි එදා ඉඳලා කටයුතු කරලා තිබ්බා. ඉතින් විපක්ෂ නායකතුමා මම දැක්කා පහුගිය දවස්වල, දැන් හෙට දවසේ රුසියාවේ තියෙන ස්පුට්නික් එන්නත එනවා නම් අද ගිහිල්ලා විපක්ෂ නායකතුමා ගිහිල්ලා සාකච්ඡා කරනවා තානාපතිතුමන්ලයි. ඉතින් අපි කියනවා මේක ඇත්තනම් වැදගත්. මේක විපක්ෂයේද ආණ්ඩුපක්ෂයේද නැමේ හැම දෙනෙක්ගම සහයෝගය අවශ්‍යයි. විපක්ෂයේ සහයෝගය දෙනවා කියලා කියනවා. ඒ දෙනවා නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. නොයෙකුත් ආකාරයේ බොරු චෝදනා කරන්න නැතුව. ඒ විපක්ෂ නායකතුමා ඒක විතාමත් වැදගත් ගිහිල්ලා තානාපතිවරුන්ට කතා කරලා අපිට මේ රටේ තව තවත් එන්නත් ප්‍රමාණය අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා ගිහිල්ලා ඒ ඇනවුම් ලබා ගන්න පුළුවන් නම්, නමුත් අපිට අපි අභියෝග කරනවා ඔප්පු පෙන්නන්න ඒ වගේ ආකාරයෙන් අපේ රටට ඇනවුම් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් පෙන්නන්න කියලා ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම විපක්ෂය ගැන විපක්ෂය ලොක්ඩවුන් කරන්න කියලා කියනවා. එක පැත්තකින් කියනවා ලොක්ඩවුන් කරන්න කියලා. ඊළඟට රට වහගෙන යනකොට අනිත් පැත්තෙන් කියනවා මේ ආර්ථිකය කඩම් වැටලා මේ ගොවියෝ ටික කොහොමද තමන්ගේ එළවලු ටික විකුණගන්නේ, මාළු ටික විකුණගන්නේ, ඒ වගේ නොයෙකුත් චෝදනා කරනවා. ඒක නිසා එක මතයක ඉඳලා විපක්ෂය එක මතයක ඉඳලා මේ රට මේ අද ගෙනියන වැඩපිළිවෙල ආර්ථිකය අපි ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ විදේශ සංචිත තියෙන රටක් නෙමෙයි. දැන් නව ශ්‍රීලන්තේ ගැන කතා කරනවා, ඔස්ට්‍රේලියාව ගැන කතා කරනවා, බිලියන දහස් ගාණක් සංචිත තියෙන රටවල් සමග සංසන්දනය කරන්න බෑ ශ්‍රී ලංකාව. ඒක ඉතුරු කරලා ගියෙත් නෑ සංචිතයක් පසුගිය ආණ්ඩුව. ඒක නිසා මේ රටේ අපි ආර්ථිකය එක පැත්තකින් ශක්තිමත් කරන්න ආර්ථිකය ගොඩනගාගෙන යන ගමන් අනිත් පැත්තෙන් මේ සෞඛ්‍යයට මුල් තැන දීලා වැදගත් තැනක් දීලා ඒක පාලනය කිරීම ඉතාමත් වැදගත්. ඒක තමයි අපි විපක්ෂයට කියන්න වෙන්නේ. විපක්ෂය කියනවා දැන් එන්නත් ගැන කතා කරනවා, ඒ වගේම ප්‍රකාශ ගැන කතා කරනවා, හමුදාව ගැන කතා කරනවා. නමුත් අද අපිට සෞඛ්‍යංශය පමණක් නෙමෙයි, මේකට හමුදාව පොලිසිය ඇතුළේ සියලු දෙනාම සම්බන්ධ වුණ නිසා තමයි මේ තත්ත්වයට පාලනය කරන්න හැකියාවක් ලැබුණේ. ඒක නිසා විශේෂයෙන්ම අපි ඒ සියලු දෙනාට අපේ ගෞරවය පිරිනමනවා. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ හැටියට අපි වැඩිම කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයක් හැටියට පවත්වාගෙන යන දිස්ත්‍රික්කයක්. ඔබතුමාගේ මගේ දිස්ත්‍රික්ක නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අපේ රෝගීන් 800ක් තියෙන රඹුක්කන රෝහල තියෙනවා, පින්නවල තියෙනවා, වරකපොල, බෙලිගල, උඳුගඩ ඒ හැම තැනකම 800ක් 1000ක් අතර රෝගීන් ඒ මධ්‍යස්ථානවල ඉන්නවා. ඉතින් අපිට තියෙන අපි සෞඛ්‍යංශයේ විශේෂයෙන්ම ඉල්ලීම කරන්නේ දැන් මේකේ 75%කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් ඉන්නේ වෙනත් දිස්ත්‍රික්කවල. අපේ අවශ්‍යතාවය තමයි අපේ දිස්ත්‍රික්කයේ ඉන්න රෝගීන්ට මේ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන්ම සෞඛ්‍යංශයෙන් ඉල්ලීම කරනවා. ඊට අමතරව අපේ මාවනැල්ල, ඒ වගේම කරවනැල්ල වැනි මධ්‍යස්ථානවල, ඒ වගේම විශේෂයෙන්ම වරකපොල අර අපි එදා හදලා තිබ්බ රෝහල නිසා අද ICU ඒකක 17ක් පමණ ස්ථාපනය කරන්න තව සති කිහිපයක් තුළදී හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මේක තමයි වැදගත් වෙන්නේ. අපේ ප්‍රදේශයට අපේ දිස්ත්‍රික්කයට PCR යන්ත්‍රයක් ලබා දුන්න නිසා අද දිනකදී PCR 500ක පමණ ප්‍රමාණයක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ අපේ දිස්ත්‍රික්කයේ අපි විශේෂයෙන්ම තවත් හඳුනාගෙන තියෙනවා, ස්ථාන රාශියක් හඳුනාගෙන තියෙනවා. ඒ ස්ථානවලත් අපේ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය දීලා අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ලෙඩ්ඩුන්ට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න අපි කටයුතු කරොත් හොඳයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඊට අමතරව අපිට ඇත්තරම හැම ගමකම හැම ප්‍රදේශයකම සෞඛ්‍ය මධ්‍යස්ථාන තියෙනවා, හැම ප්‍රදේශයකම දිස්ත්‍රික් රෝහල් තියෙනවා. ඉතින් අපිට හැකියාවක් තියෙනවා නම් ඉදිරි අනාගතය ගැන හිතලා අපි සූදානම් වෙන්න. පෙර සූදානම තාමත් වැදගත්. ඒ නිසා ඉදිරි අනාගතය ගැන හිතලා ඒ ප්‍රදේශවල යම් ස්ථාන හඳුනාගෙන මධ්‍යස්ථාන හඳුනාගෙන ඒක අවශ්‍ය කරන සෞඛ්‍ය ඒ නිලධාරීන් ඒ අවශ්‍ය කරන කම්කරුවන් ඇතුලේ සියලු දෙනාගේ අඩුපාඩුවක් තියෙනවා. ඒක අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වෙනුවෙන් පෙර සූදානම් වෙලා අපි ඒ ප්‍රදේශයන් වලට තමන්ගේ ප්‍රදේශයේ සමහරක් වෙලාවට අමාරු වෙන්නේ නැති ලෙඩ්ඩු ඉන්නෝ. ICU එකට දාන්න ඕනේ නැති ලෙඩ්ඩු ඉන්නෝ. ඔක්සිජන් දෙන්න අවශ්‍යතාවය නැති ලෙඩ්ඩු ඉන්නෝ. ඉතින් තමන්ගේ ප්‍රදේශය ඒ ප්‍රදේශයේම ඒ ලෙඩාව නතර කරගන්න වැඩසටහනක් ආරම්භ කරන්න පුළුවන් නම් ඒකත් වැදගත් කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි මේ වසංගතය ජයග්‍රහණය කරන්න අපිට එක පැත්තකින් පාලනය වගේම අනිත් පැත්තෙන් අපිට එන්නත් ප්‍රමාණය අවශ්‍යයි. ඒ අවශ්‍ය කරන එන්නත් ටික ලබා දෙන්න දැන් පහුගිය කාලේ පොරොන්දු වෙලා තිබ්බ ඉන්දියාවේ පොරොන්දු වෙලා තිබ්බ එන්නත් ටික ලැබුණේ නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකයි.
හොඳයි. ඉතින් අද තියෙන ඉන්දියාවේ තියෙන තත්ත්වය බැලුවාම අපි ඒගොල්ලන්ට වරද්දක් කියන්නත් බෑ. නමුත් අපි ලෝකයේ අනෙකුත් ස්ථානවලින් රටවල් වලින් ඒ අවශ්‍ය කරන එන්නත් ටික ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන්ම අවසන් කරන්න කලින් අපි මේ අපේ රට හැමදාම අභියෝගවලට අපේ ඉතිහාසයේ මූණ දුන්නා. ඒ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් ජාතියක් අපි සියලු දෙනාම එකට කටයුතු කරොත්, එකට අත්වල් බැඳගෙන කටයුතු කරොත්, ඉතින් අපි විපක්ෂයේ විශේෂයෙන් ඉල්ලීම කරනවා මේ අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගන්න බොරු මාධ්‍ය සංදර්ශන කරන්නේ නැතුව ඇත්තටම මේ රටේ ජනතාවගේ මේ සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරනවා නම් සියලු දෙනාම එකට අත්වල් බැඳගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද වගකීම බාර දීලා තියෙනවා ආරක්ෂක අංශයට, සෞඛ්‍ය අංශයට. ඒ වගේම මා හිතනවා මේ රටේ ඉන්න මහජනතාව වගකීම බාර ගත යුතුයි. මහජනතාව මේ යථා තත්ත්වය තේරුම් ගත යුතුයි. ඉතින් පසුගිය කාලයක තමයි ඇත්තටම උනේ අවුරුදු දිනවලදී ඒ සංචාරක කරපු ආකාරයට අනුව තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන එක නිසා අපි විශේෂයෙන්ම රටේ ජනතාවගෙන් ඉල්ලීම කරනවා මේ වසංගතය තුරන් කරන්න නම් තමන්ගේ සෞඛ්‍ය අනකාගේ සෞඛ්‍ය ගැන හිතලා බලලා කටයුතු කරන්න, සෞඛ්‍ය උපදේශවලට අනුව කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඊළඟට මට කලින් කතා කරපු හිටපු අමාත්‍ය ගායන්ත කරුණාතිලක මැතිතුමා අපි පොහොර ගැන කතා කරා. විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන්ට අභියෝගයක් තිබුණත් නමුත් අපි ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනෝ. දැනටමත් දිස්ත්‍රික්ක 8ක ප්‍රධාන දිස්ත්‍රික්ක 8ේ ඒ සඳහා අවශ්‍ය කරන පොහොර වැඩසටහන අපේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කරන්න සහ ඊට අමතරව පෞද්ගලික අංශයට ලබා දෙන්න තියෙනවා. ආරම්භයක් හැටියට දිස්ත්‍රික්ක 8ේ අපි ආරම්භ කරනවා මිලියන 20ක් ඒ සඳහා වෙන් කළා තියෙනවා. දැනටමත් ආරම්භ කරන්න. ඉතින් ඔබතුමා කියපු ආකාරයට අපි මුළුමනින්ම එකපාරට නෙමෙයි අපි ක්‍රමානුකූලව ඒ වැඩසටහන ක්‍රියාත්මක කළා. කුඩා තේවතු හිමිය ආරක්ෂා කරගන්න ඒ පොහොර ප්‍රශ්නය පොහොර විශේෂයෙන් අපේ පස ආරක්ෂා කරමින් අපි මේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් උත් තමයි මේ රසායනික පොහොර අහිං කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ නිෂ්පාදනය වැඩි කරන්න නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරන කියන එක සඳහන් කරමින්
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා විනාඩි 9යි.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම කෝවිඩ් අවදුර අපේ රටේ මම හිතන්නේ වසරකට වැඩි කාලයක් මේ උවදුරට අපි මුහුණ දීලා තියෙනවා. ඒ වසර ඇතුළත රජය කටයුතු කරපු ආකාරය ගැන අපිට කරුණුකාරණා ගණනාවක් කියන්න තියෙනවා. දැන් මේ තුන්වෙනි රැල්ල එක තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්ක මේ අවුරුද්දට කලින් මේගොල්ලෝ මේ කෝවිඩ් අර්බුදය බොහොම සරලව ගත්තා. රටේ ජනතාවට කිව්වා අවුරුදු සමරන්න, දැන් අපි වැඩේ ඉවර කරලා තියෙන්නේ, මැච් එක ගහලා තියෙන්නේ කියලා. ඒ වගේම දැන් අපි වැක්සීන් එක ගැන කතා කරද්දි අපි දිගින් දිගටම කියපු කාරණයක් තමයි, විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අපේ විපක්ෂ නායකතුමා දිගින් දිගටම කියපු කාරණයක් තමයි මේ වැක්සීන් එක ඕඩර් කරන්න, මේ පෙර සූදානම ගන්න කියලා. ආණ්ඩුව පැත්තෙන් හැමදාම සමච්චලයේ තමයි අපි දැක්කේ hina වුණා. එතුමාට නොයෙක් අවලාද නැගුවා. අපිට මතකයි වාසුදේව නානායක්කාර මහත්මයා පාර්ලිමේන්තුවේ 2020 11 මාසේ 20 කිව්වා, මම හිතන්නේ දැනට අපිට වැක්සින් එක ඕමනයි කියලා. අපිට ඕන වෙච්ච දවසට ඒක ඕඩර් කරලා ගන්නම්. නිකන් එතුමා මේක කතා කරේ නිකන් අලගන්න අලගන්නවා පොල් ගන්නවා දෙල් ගන්නවා වගේ මේක බොහොම පහසු වැඩක් කියලා. හැබැයි අද ආණ්ඩුව ඇනගෙන තියෙන කෙටියෙන්ම කියනවනේ සරලව කියනවනේ. මොකද අපිට වැක්සින් ලක්ෂ 13ක් හම්බුණා, පහක් හම්බුණා, පහක් මිලදී ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තව 3ක් ගත්තා. ඒතර 13යි. මේ 13ෙන් ලක්ෂ 6මාරකට විතරයි දෙන්න පුළුවන් කියන කාරණේ ආණ්ඩුව තේරුම් ගන්න ඕන. එහෙනම් 6මාරකට නම් දෙන්න පුළුවන් වැක්සින් එක කාගේ උපදෙස් මතද ලක්ෂ 9මාර දක්වා මේක ගියේ? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ලක්ෂ 9මාරෙන් ලක්ෂ 3කට විතරයි දෙවෙනි වැක්සින් එක දෙන්න පුළුවන්. ජූලි අග වෙනකන් හම්බෙන්නේ නැහැ ඇක්සසෙනිකා වැක්සින් එක කියන එක දැන් බොහොම පැහැදිලි කාරණයක්. එහෙනම් ඒ ලක්ෂ 9මාරෙන් ලක්ෂ 6කට දුන්නු පළවෙනි වැක්සින් එක අද ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරු කියනවා, වෛරස් විශේෂඥ කියනවා ලක්ෂ 6කට අපි අපතේ යන්න වැක්සින් දීලා තියෙනවා. ඇයි ඒ ලක්ෂ 6මාරේ නවතින්න නැතුව ලක්ෂ 9මාරට ගියේ? මම නම් හිතන්නේ මේ රටේ සෞඛ්‍යාංශවල කිසිදු ප්‍රමුඛතාවයකින් තොරව දේශපාලන බලයාධිකාරියේ උමනාවට ගජමිතුරන්ට හිතවතුන්න මේ වැක්සින් දෙන්න කියලා තමයි මේක උනේ. මම අභියෝග කරනවා පුළුවන් නම් මේ ලක්ෂ 9මාර කාටද දුන්නේ කියලා ඔප්පු කරලා පෙන්නන්න කියන්න. VVIP අයට දීලා තියෙනවා. VIP අයට දීලා තියෙනවා. දැන් අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ත් VIP වුණා. මම නම් පෞද්ගලිකව මේ වැක්සින් එක ලබා ගත්තේ නැහැ. මොකද මම හිතුවා සෞඛ්‍යාංශවල ප්‍රමුඛතාවයට මාව අහු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ගැහුවේ නැහැ. ඒ නිසා ගැහුවේ නැහැ. හැබැයි අද මේ ලක්ෂ 6කට දෙවෙනි යන්නත් දෙන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේකේ කවුද මේකට උත්තර දෙන්නේ? කවුද මේකට වග කියන්නේ? තව කාරණයක් කියන්න ඕන කරු කතානායකතුමනි. නියෝජ කතානායකතුමනි. අපි මෙතන කිරියල්ලමැතුමා හිටියා. යහපාලන ආණ්ඩුව කාලේ කරපු හොඳ වැඩකින් අපිට පුළුවන් ඇඳන් 33,200ක් දෙන්න මේ කොරෝනා වවුදුරට මුහුණ දෙන්න. ඒ කොහමද? අපි නේවාසිකාර ගාගාර 84ක් හදලා තිනවා යහපාලන ආණ්ඩුව කාලේ. මේවා සමහරු දන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ඒ 84 තියෙනවා ඇඳන් 100 නේවාසිකාර 84 තියෙනවා ඇඳන් 33,200ක්. එතකොට අනිත් පොදු පහසුකම් තියෙනවා, වැසිකිලි පද්ධති තියෙනවා, භෝජනාගාර තියෙනවා. මේ 33,200 පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නේ මේ අපේ කාලේ හදපු ටික ගැන විතරයි. ඒ වගේම PCR මැෂින් තියෙනවා 107කට ආසන්න ප්‍රමාණයක්, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාපීඨවල විතරක්. මේවා පාවිච්චි කරන්න පුළුවන්. අපි ආණ්ඩුවට කියනවා මේවා පාවිච්චි කරලා මේ කටයුතු කරන්න කියලා. අපි දන්නවා සෞඛ්‍යාංශවල විශාල කැපකිරීමක් තියෙනවා. හැබැයි උනාට ඒ සෞඛ්‍යාංශවලට එහා ගිහිල්ලා දේශපාලඥයෝ මේවට මැදට පැනලා මේ තීන්දුව తీරන අවුල් කරනවා. ඒකට හොඳම උදාහරණීය පෙරද අපි දැක්ක පිළියන්දල සෞඛ්‍යාංශ, ඒ වගේම සංසදෙල්ලා හමුදාපත්තුමා ඒ කොට්ටාසයක් ලොක්ඩවුන් කරපුවාම දේශපාලන බලධාරියෝ පැනලා බලහත්කාරයෙන් ඒවා ඉවත් කරනවා. මේ තමයි ඇත්ත தත්ත්වේ. හේතරක් නෙමෙයි, අපි දැක්කා මේට කලින් අවස්ථා ගණනාවක මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අනිල් ජයසිංහ මහත්මයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යන්න උනේ මොකද? එතුමා ඍජුව කටයුතු කරා. අන්තිමට දේශපාලඥයන්ට අවනතන වීම නිසා, දේශපාලඥයන්ට කොන්ද නැමීම නොකළපු නිසා එතුමා එතනින් ඉවත් කළා දැම්මා. ඒ දක්ෂ නිලධාරීන්ට වෙන දේවල්. හෙට අනිද්දා මම දන්නේ හමුදාපතිතුමාවත් ඉවත් කරයිද කියලා. දැන් ඊයේ පෙරේද හමුදාපතිතුමාට මඩ ගැහුවා එතුමා මොකද වෙඩින් එකක් කියලා. අනේ එතුමා කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතුමාට මඩ ගැහුවා මේ වෙඩින් එකක් කියලා. හැබැයි අපිට දැන් තියෙන තොරතුරු අනුව මේ ආණ්ඩුව පැත්තෙන් තමයි මේ මඩේ ගහන්නේ. මම ඊයේ හිටපු වැඩසටහනක ඒක මම කටින් පැන්න එක රාජ්‍ය අමාත්‍යතුමෙකුයි. ඒ නිසා මේක තමයි ඇත්ත தත්ත්වය. ඒ වගේම දැන් මේ ඇස්සේ ආණ්ඩුවේ වැඩ ටික නම් යනවා. ජාවාරම් ටික යනවා. සල්ලි නැති වුණාට වැක්සින් එක ගේන්න අනිත් ජාවාරම් වලට සල්ලි තියෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේ වෙලාවේ පෝට් සිටි කිවිසුම ඒ සඳහා දැන් සූදානම් වෙනවා. දැන් ඊයේ අද දිනේ පාර්ලිමේන්තුවේ මේ පනත ගේන්න තිබුණා. අපි ලොකු දැඩි විශ්වාසයකින් ඉන්නවා මේ රටේ අධිකරණ පද්ධතිය ගැන. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ උපරිම සුප්‍රීම කෝට්ටේගේ විනිසුරුව ගැන, මේ අධිකරණ පද්ධතිය ගැන, අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට චෞරිභාවයට අබමල් රේණුවකවත් හානියක් නොවන විදිහට මේ තීන්දුව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි අපිට තියෙන එකම විශ්වාසය. මොකද දවස් 52 මේ රටට හොරා ආණ්ඩුවක් ආවා. ඒ හොරා ආණ්ඩුවට ගෙදර යන්න උනේ මේ රටේ අධිකරණ පද්ධතිය නිසා. ඒ නිසා අපි දැඩි විශ්වාසයෙන් ඉන්නවා මේ රටේ ඒකීයභාවය, එහෙම නැත්නම් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන, රටේ නීති දෙක ක්‍රියාත්මක වෙන, රටේ චීන කොලනියක් නිර්මාණය වෙන මේ පෝට් සිටි ගිවිසුමට විරුද්ධව නිවැරදි හොඳ තීන්දුවක් අපේ අධිකරණ පද්ධතියෙන් ලැබෙයි කියලා අපි දැඩි විශ්වාසයකින් කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මේ
තව විනාඩි දෙකයි මන්ත්‍රීතුමා
මේ මේ එන්නත් කරන්නේ ගැන කතා කරද්දි මම කිව්වා මුලිනුත් VVIP අයට එන්නත ලබා දීම බොහොම ගජරාමට එනවා කියලා මම ඒක හැමදාම අභියෝග කරේ. අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඉන්නවා ග්‍රාමීය ජනතාවත් එක්ක ගැටන අය, ග්‍රාම නිලධාරීවරයා, සමෘද්ධි නිලධාරීවරයා, අපේ ආර්ථික සංවර්ධන නිලධාරීවරයා, ඒ වගේම කුසිකර්ම පරිශ්‍රය නිලධාරියන් මේ කාටවත් නැහැ. ප්‍රාදේශීය ලේකම් කෙනෙකුටවත් නැහැ. ග්‍රාම නිලධාරියෝ කෙනෙක් දන්න මැරලා තියෙනවා. එහෙනම් කාටද මේ එන්නත දුන්නේ? දැන් ඊයේ පෙරේදා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට කුරුණෑගල නගර සභාවේ PHI මහත්තයෙක් එන්නත් 20ක් ගහලා තියෙනවා. මෙන්න VVIP එන්නත්. එතකොට අර ප්‍රමුඛතාවයේ තියෙන මිනිස්සු පැත්තක වෙනත් අයට මේ එන්නත ගහනවා. මේ 20ක් කියන්නේ එක උදාහරණයක් විතරයි. මගේ මේ හඬපටියක් මට ආවා වෛද්‍යරේ කියන සාකච්ඡා කරන්න. මම වගකීමෙන් කියන්නේ මේ වගේ විශාල ප්‍රමාණයක් එන්නත් ප්‍රමුඛතාවයෙන් තොරව දීලා තියෙනවා. වෙන රටවල එහෙම නෙමෙයි. මුලින්ම ගහනවා 75ට වැඩි අයට, ඊට පස්සේ 65ට වැඩි අයට, ඒ වගේම සෞඛ්‍යංශවලට, ඒ බලකාය ඉදිරිපෙළ ඉන්න රණවිරුවන්ට. අපේ රටේ එකක් නැහැ. හොඳම උදාහරණය 225ට ගහන්න මේ ආණ්ඩුව තීන්දුව කරානේ. මම කියන්නේ නෑ ගහපු අයට චෝදනා කරනව නෙමෙයි. හැබැයි ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් ප්‍රයෝජන ගත්ත එක වැරදක් නෙමෙයි. හැබැයි මම කියන්නේ මේ කොවිඩ් වසංගතයේ VVIP මේ ප්‍රමුඛතාවයට යන්න බෑ. රටේ සෞඛ්‍යංශවල ප්‍රමුඛතාවයට යන්න ඕන. ඒ සෞඛ්‍යංශයි තීන්දුව කරන්න කාටද ගහන්න ඕනේ කියලා එන්නද? ඉතින් එහෙම නෙමෙයි මේක උනේ. හැමදාමත් වෙන විදියට මේ රටේ අර ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි කිව්වා වගේ එන්නතත් VVIP අයට එන්නත ගමේ අයට එහෙම නැත්නම් දුප්පත් මිනිහට මේ එන්නත ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. කොළඹ දැන් කොළඹටත් නැහැ, කිරි නැහැ, ගමටත් නැහැ. දැන් ඒකයි වෙලා තියෙන්නේ. හෙට අනිද්දා කොහොමනත් අර මේ පෝර සහනාධාරයේ නතර කරුවාට පස්සේ අපිට කන්න හම්බෙන්නේ නැහැ ගරු මනෝර්ගනයිසේෂන් මැතිතුමා. මොකද ගොවිතැන් කරන ප්‍රදේශවල මිනිස්සු දන්නවා, ඔය පැත්තෙත් අය දන්නවා මේ මේ රසායන පොහොර එහෙම නැත්නම් පොහොර නැතුව වගා කරන්න බෑ කියලා. ඔබතුමත් මේක බොහොම පැහැදිලිව මේක එකපාරම අර කිලෝමීටර් 100ක වේගෙන් ගිය වාහනය බ්‍රේක් ගහලා නවත්තනවා වගේ නවත්තලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ක්‍රමිකව වසර දෙකෙන් තුනෙන් 10න් 15න් කරන්න ඕන දීර්ඝකාලීන වැඩසටහනක්. ඒ නිසා මේ රටේ මිනිසුන්ගේ ආහාර වේලටත්, ඒ වගේම පාරිභෝගික ජනතාවගේ බඩු මල්ලටත් කෙලින්ද තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්න කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ගරු අතුරුලේ රතන ස්වාමින් වහන්සේ විනාඩි 11යි. ඕඩර් ප්‍රීස්. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මුල් අසනෙ.
ගරු සභාපතිතුමනි, අද කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව දින දෙකක විවාදයේදී අද මා කතා කරන්න බලාපොරොත්තු වෙනෝ එහි මූලික කාරණා කීපයක් සම්බන්ධයෙන්. මුලින්ම මා කියන්නට ඕන කොරෝනා වෛරස් තත්ත්වය මේක සාර්ථකව යම්කිසි කෙනෙක් කියන ඇමරිකාව හරි ෂෝක් එකට ජයග්‍රහණය කරයි කියලා. නමුත් ඒක බොරුවක්. එක්සත් ජනපදයේ තමයි ලෝකේ බලගතුම රට තමයි වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් ඉන්නේ. ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තම ඔවුන් ඉන්දියාවටත් වඩා නරක තත්ත්වයකට මරණවලින් සහ ලෙඩවීමෙන් පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාව ඒ තත්ත්වයටම පත් වුණා. මේක ඇති වූ වේගයේ හැටියට චීනය විශේෂයෙන්ම මේ අර්බුදෙන් සැලකුතු ප්‍රමාණයකට නිදහස් වෙලා තියෙනවා. නිව්සීලන්තයේ ඇතුළු රටවල් ගණනාවක් සාර්ථකව මේ වැළැක්වීම සඳහා කටයුතු කරපු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළා තියෙනවා. ඒ සංඛ්‍යාලේඛනයක් අරගෙන බැලුවම මීට කලින් කතා කරපු ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. සංඛ්‍යාත්මකව අපි ඉතාම නරක තත්ත්වයකට ඇද වැටිලා නැහැ මරණ අනුපාතයෙන් සහ ලෙඩවීමෙන්. නමුත් එසේ වුණත් අපේ සෞඛ්‍ය පහසුකම් තාක්ෂණික අංගෝපාංගයන් දිහා බැලුවට පස්සේ අපිට ඉතාම නරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මං හිතන්නේ මේක ජාතික ව්‍යසනයක්. ජාතික ව්‍යසනයකදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කටයුතු කළ යුතු වන්නේ සාධනීය සාකච්ඡාවල් ඔස්සේ. හොඳ අගය කරමින් නරක විවේචනය කරමින් ආණ්ඩුවටත් විපක්ෂයටත් අනිත් අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. සාමාන්‍ය ජනතාවගේ පටන් දේශපාලන පක්ෂ නායකයන්ටත් රාජ්‍ය බලය ඉන්න අයටත් වගකීමක් තියෙනවා මේක ජාතික මෙහෙයුමක් හැටියට දියත් කරන්නට. විශේෂයෙන්ම මා අවධානය යොමු කරන කැමති මෙම රෝගය තත්ත්වය දැන් හතරවෙනි රැල්ල කියලා කියන්නේ 1818 එකනේ පළවෙනි ලෝක යුද්ධයේ අගභාගයේ අන්තිම කොනේදී ලෝකේ මේ වගේම ස්පැනිෂ් ෆ්ලූ කියලා මේ වගේම වසංගත රෝග තත්ත්වයක් ඇති වුණා. ඇමරිකාවෙන් පටන් අරගෙන ජපානය ඉන්දියාව දක්වා මේක ව්‍යාප්ත වුණා. ඒ කාලේ හැටියට සෑහෙන ජනගහනයක් මිය ගියා. ඒ කාලේ හමුදා කඳවුරු ආශ්‍රිතව තමයි මේක පැතිරුණේ. මේක පුදුමයක්. හරියටම අවුරුදු 101ක් ගිය තැන එක ලෝකයේ අපේ රටවලටත් ඒකද පැතිරිලා තියෙනවා. මේ හා සමාන ඒ කාලේ ඇඳපු ඇඳුම් පැළඳුම් රෝග වැළැක්වීමට තිබිච්ච කටයුතු සියල්ලම බැලුවම සමානකමක් තියෙනවා. මම මෙහිදී අවධානය යොමු කරන්න කැමති චීනය, කොරියාව, ජපානය වගේ රටවල් මේකට මුහුණ දීමේදී විශේෂයෙන්ම චීනය හා කොරියාව ඒගොල්ලා ඉන්ටග්‍රේටඩ් මෙඩිසින් කියන එක එහෙම නැත්නම් ඒකාබද්ධ වෛද්‍ය මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කළා. විශේෂයෙන්ම චීනයේ මේ තේ බීම පමණක් නොවේ. මොකද චීන සංස්කෘතියේ තියෙනවා උණුවෙන් කෑම කෑමත් උණු වතුර බීමත් අධික ලෙස කරන සම්ප්‍රදායක් චීන, ජපාන්, කොරියන් කලාපය තුළ පොදුවේ දකින්න ලැබෙන ලක්ෂණයක්. ඒ ඔවුන්ගේ ඒ ආහාර පුරුද්ද ඔවුන්ගේ පුරුද්ද සෑහෙන බලපෑවා මේ රෝගය වළක්වා ගැනීම සඳහා. එවැගේම ඔවුන් ඊට අමතරව ඔවුන් වෛද්‍ය පර්යේෂණයන් හිදී තනිකරම ඔවුන් යොදාගත්තා දේශීය වෙදකම හා චීන පාරම්පරික වෙදකම ඒකාබද්ධව ඔවුන් ලස්සනට යොදාගත්තා. එවැගේම අපේ රට ගත්තම අපි දන්නවා නිවර්තන කලාපී රටක්, ජෛව විවිධත්වයෙන් අනූන රටක්. අපි වගේ රටවලින් මුළු ලෝකෙටම අවශ්‍ය ඖෂධ, සුවිශේෂ ගස්කොළන්, සුවිශේෂ තුණවර්ග අපේ මහ පොළවේ නිසගේම ඇති වෙනවා. ඒ නිසා අපේ ආයුර්වේදය විශේෂයෙන්ම අපි නිවර්තන කලාපී රටවල් දියුණු ශිෂ්ට රටවල් වුණේ නැහැ ඔක්කොම. ශ්‍රී ලංකාව නිවර්තන කලාපී රටක් විතරක් නෙවෙයි අවුරුදු 2000ක දැවැන්ත ශිෂ්ටාචාරයක් මහා දැනුම් පද්ධතියක් තියෙන රටක්. එහිදී ඊටම වැදගත් කාරණය තමයි අපි අපේ ආයුර්වේදය ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය හා හෙළ වෙදකම කියන දෙකත් ඊට අමතරව යුනානි සහ සිද්ධ වෙදකම අපි ලංකාව තුළ යොදා ගන්නවා. හෝමියෝපති වෙදකම සැලකුතු ප්‍රමාණයට අපි යොදා ගන්නවා. මේවායින් රෝග වැළැක්වීම සඳහා හැදීම වැළැක්වීම සඳහා කළ යුතු දේවල් මොනවද? ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ප්‍රතිශක්තිකරණය ඉතා හොඳින් පවත්වා ගත්තොත් මේක වැළැක්වීම වළක්ව ගන්න පුළුවන් කියලා. අපේ ලිම්පොසිස් නැත්නම් අපේ ඉමුනිටි සිස්ටම් එක අපේ ප්‍රතිශක්තිකරණ මට්ටම කොච්චරද කියලා බලාගන්න පුළුවන් අපේ සරල ලේ පරීක්ෂාවකින්. ඒකෙන් දැනගෙන අපි ඒකට අනුව ප්‍රතිකාර කරලා අපට ප්‍රතිශක්තිකරණය වැළැක්වුණොත් අපට බෝ වෙන ඕනම රෝගයක් වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ සභාවේදීම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති අපි මේ රෝගය වැළැක්වීමට අපේ දැනුම් පද්ධතිය කොහොමද යොදාගන්නේ කියලා. ඒක නොසලකා හරින නිසා අද වෙනකන් මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර බොක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම අර ධම්මික පැණිය දීලා ආයුර්වේදයේ තිබිච්ච වටිනාකම සම්පූර්ණයෙන් හැල්ලුවට ලක් වුණා. ඒක බරපතල වරදක්. මොකද ආයුර්වේදයේ පැණියක් දෙනවා නම් රජයේ වෛද්‍යවරුවේ සම්බන්ධයෙන් ප්‍රචාරය කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍යවරු සමගවත සාකච්ඡාවක් තබන්න තිබුණා. ඒක සම්පූර්ණයෙන් විහිළුවට ලක් කළා. ආයුර්වේදයේ වටිනාකම හැල්ලුවට ලක් කළා. ඒ නිසා මම හිතන්නේ එවැනි විහිළු කරන්නේ නැතුව ආයුර්වේද ශාස්ත්‍රයේ ඉතා වටිනා ලෝක මට්ටමේ වෛද්‍යවරු අපට ඉන්නවා. කරුණා කළා අදවත් මේ කොරෝනා වෛරස් තත්ත්වයට යටතේ ඒ කියන්නේ ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයකට යන්න ඕන. බටහිර වෙදකමේ දියුණු තාක්ෂණයත් අපේ පාරම්පරික දැනුමත් ඉතා ඉක්මනින් සංකලනය කරගත්තොත් මේකට උත්තරයක් හොයන්න පුළුවන්. දැන් කරාපිටියේ වෛද්‍යවරු කණ්ඩායමක් කියලා තිබුණා ඉඟුරු, කොත්තමල්ලි, සුදු ලුණු වගේ දේවල් වලින් කැප්සූල් එකක් හදලා. ඒක සම්පූර්ණයෙන් විශාල මුදලක් රුපියල් 3000. ඉතින් අපේ ඉඟුරු, කොත්තමල්ලි කැප්සූල් වලින් දීලා මේක සල්ලි හම්බ කරන බිස්නස් එකක් කරන්න අවශ්‍ය නැහැ. එහෙම සොයා ගැනීමක් කරා නම් ඒක ආයුර්වේද වෛද්‍යවරුත් එක්ක සාකච්ඡා කළා. ඒක මාත්‍රාව දෙන ක්‍රමයේ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් කරන්න ඕන. මේ ඇස්සේ නිකම් මිනිස්සුන්ගේ බටහිර වෙදකම හරහාම අපේ දේශීය වෙදකම කැප්සූල් කළා. ඒක මහා මිනිසුන්ට දරා ගන්න බැරි බිස්නස් කරන්න කට්ටිය බලාපොරොත්තු වෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. බටහිර වෛද්‍යවරු කිව්වා මේක ලොකු පිළිගැනීමක් තියෙනවා. මම හිතනවා රජයේ මේ ගැන අවධානය යොමු කරන්න කියලා. විශේෂයෙන්ම අපි කියන්න ඕන දේශීය වෙදකමේදී ආහාර කියන්නේ අපේ කනබුණ ජාති ඉතා වැදගත්. අපි කන්නේ මොනවද? අපේ ආහාර රටාව ලෝකේ තියෙන පරගැති දුර්වලම ආහාර රටාවක්. ඒ නිසා අපි කල යුත්තේ පළමුවෙන්ම අපේ ආහාර රටාව විධිමත් කර ගැනීම තමයි ඉතා වැදගත්. අපි බත් ඕනුවට වැඩි කනවා. අපි කිරිපිටිබීමේ ක්‍රමවේදේ කිරි පිටිබොනව කිරිබොන්නෙත් නැතුව. අපි කිරි බොන ජාතියක්නේ, අපි කිරි කණ එකක් තමයි අපි කළේ. ඒවයි බොනවද තියෙන්නේ. ආහාර රටාව කොහොමද අපි හදාගන්නේ? අපි එළවලු සහ පළතුරු සමබර ආහාර වේලක් අපි ලබාගන්නේ කොහොමද? අපේ පානයන් වර්ග අපි බොන්නේ තේ විතරයි. ඊට අමතරව බෙලිමල් විවිධ වර්ගයේ පාන වර්ග සිය ගාණක් අපේ තියෙනවා. ඒව කොහොමද ගන්නේ? උදේ නැගිට ගමන් අපට විශේෂයෙන්ම බොන්න පුළුවන් කැඳ වර්ග, විශේෂයෙන් මේකට අපේ ප්‍රතිශක්තිකරණය හදන හොඳම කැඳ හැටියට අපි කියන්නේ යකිනාරංකොළ, එළබටු කැඳ, මොනර කුඩිම්බිය. සාමාන්‍ය හැමතැනම සුලභ දෙයක්. මේක බහුලව ලබා ගන්න පුළුවන් හැම ගෙදරකටම. ඇයි ආණ්ඩුව මේවා පිළිබඳ කිසිම ප්‍රචාරයක් දැනුවත් කිරීමක් කරන්නේ නැත්තේ? අද චීනය, ඇමරිකාව ඇතුළු සියලුම රටවල් පිළි අරන් තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල කියලා තියෙනවා. මේකට තියෙන හොඳම විකල්පය අපේ ඉමුනිටි සිස්ටම් එක නැත්තම් ප්‍රතිශක්තිකරණය ඉතා හොඳ මට්ටමකින් පවත්ව ගත්තොත් මේකට අපට උත්තරයක් හම්බ වෙනවා කියලා.
Honorable member, your time is up. Please wind up.
ඊළඟට මම ගරු සභාපතිතුමනි, ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕන විශේෂ කාරණයකට. ඒ තමයි මම කියනවා දැන් අපි හදන්න ඕන කොරෝනා ආර්ථිකය. කොහොමද අපි කොරෝනා ආර්ථිකයක් හදන්නේ? දැන් ජනාධිපතිතුමා පොහොර නැවැත්තුවාය, පොහොර නැති වෙනවා කියනවා. එක්සත් ජාතික මන්දන දැන් මේ සමගි ජන බලවේගයේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් තියෙන ඒගොල්ල ලෝකේ ග්‍රීන් පාටිත් එක ගිවිසුමක් අස්සම් කරා. මොකද්ද මේ ග්‍රීන් පාටි වල තියෙන ප්‍රධාන සංකල්පය? മന്ത്രിවරු දන්නවද ඒක? ග්‍රීන් පාටි වල කරුණු දෙකකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා විකල්ප බලශක්ති, විකල්ප කුෂිකර්මාන්තය. ඒ කියන්නේ වසවිස සහිත ගොවිතැන සම්පූර්ණ නිදහස් වෙන්න. එදා ග්ලයිපොසේට් අපි තහනම් කරාම ගියාණ්ඩු යටතේ එදා හිටපු මේ දැන් ආණ්ඩු පක්ෂ ඉන්නේ අනිත් හැමෝම කෑ ගැහුවා. දැන් යුරෝපා සංගමයේම තීරණයක් කරන් තියෙනවා ග්ලයිපොසේට් තහනම් කරන්න. ඒකේ තියෙන භයානක අනතුරු පිළි අරන් තියෙනවා. එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගානක සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද ජනාධිපතිතුමාගේ ප්‍රකාශය එක්ක ආණ්ඩු පක්ෂය ග්‍රීන් මූව්මන්ට් එකකට අස්සම් කරා නම් ඒගොල්ල ආයි රසායනික පොහොර දෙන්නේ කියලා අනිත් පැත්තට කතා කරනවා නම් ඒගොල්ල අස්සම් කරපු ගිවිසුම ව්‍යාජයක් බවට පත් වෙනා ලෝක මට්ටමේ. ඒ නිසා මේකට කාලයක් ඕනේ කියලා කියනවා. මම කියන්න කැමති ආණ්ඩුවත් විපක්ෂයත් අපි සියලු දෙනාම දේශපාලනික වශයෙන් හිතලා එකතුනොත් මේක විප්ලවයක් හැටියට මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. මේකට ලොකු කාලවල යනවා.
Honorable member, please wind up.
මම ගරු සභාපතිතුමනි පොඩි වෙලාවක් ගන්නවා. මම අවසන් කරනවා. ඒ නිසා මේකට ජනාධිපතිතුමා ගත්ත පියවර, ඒ අභීත නිර්භීත තීන්දුව ශක්තිමත් කරලා අපි හැමෝම, මොකද සජිත් ප්‍රේමදාස බැතුමත් අද ග්‍රීන් පාටිත් එක්ක අස්සම් කරලා තියෙනවා නම් ගිවිසුමකට අපි සියලු දෙනාම එකතු වෙලා මේ කෘෂිකර්මාන්තය තමයි අද තියෙන හොඳම විකල්පය කොරෝනා ප්‍රශ්නේ මුණ දෙන්න. ඒ කියන්නේ පූර්ණ ජාතියකට අවශ්‍ය පූර්ණ ස්වයංපෝෂිත භාවය. ඒ කියන්නේ ලෝක බැංකුවෙන් පරාදීන භාවයෙන් අපට නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ආහාර රටාව දේශීයකරණය කිරීමෙන්. ආහාර රටාව දේශීයකරණය කරන්නේ වස සහ විස සර්ව සම්පූර්ණ අතර කිරීමෙන්. ඒ නිසා ජනාධිපතිතුමා ගත්ත ඒ අභීත තීන්දුවට අපි ජාතියක් විදිහට සියලු දෙනාම ශක්තිය දෙන්න ඕන. ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි. වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක දේශීය වනවත්තන්න පුළුවන් විද්‍යාත්මක තාක්ෂණයක් තියෙනවා. වස විසෙන් තොර ගොවිතැනේ කියන්නේ ගොම්බානක් දක්කන එක නෙවෙයි. ඒකට විකල්පයක් තියෙනවා. ඒකට දියුණු විද්‍යාවක් දියුණු වෙලා තියෙනවා. අපේ රටේ පොර හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවට ඒ සඳහා සැලැස්මක්, ජාතික මෙහෙයුමක් තියෙනවද කියන ප්‍රශ්නේ විතරයි මට තියෙන. බොහොම ස්තුතියි.
Thank you. Honorable Iran Vikramratna, you have 8 minutes.
Thank you. අද අපි සාකච්ඡා කරන්නේ මේ කෝවිඩ් වෛරසයේ පැතිරීම කොහොමද අපි අඩු කරගන්නේ කියලා. අද බොහොම අතිශය භයානක අභාග්‍ය සම්පන්න තත්ත්වයක් එළඹිලා තියෙනවා. දැන් මම විශේෂයෙන්ම මට කල්පනා වෙන්නේ මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා විශේෂයෙන්ම කළමනාකාරීත්වය ගැන තිබුණ ප්‍රශ්නයක්. මොකද මට මතකයි මේ කැන්සර්ඩ් එකේ බලනකොට 2020 පෙබ්‍රවාරි 5 වෙනිදා විපක්ෂ නායකතුමා කතා කරලා කියනවා දැන් චීනයේ ප්‍රාන්ත 31ක් පුරා වෙනත් රටවල් 22ක පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වෛරසයේ තත්ත්වය ගැන මොහු මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මොහු සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ දැනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එක් රෝගියෙකු පමණයි. ඒ වගේම ඒ රෝගී පුද්ගලයා ශ්‍රී ලාංකේයෙකු නොවේ. දන්නා පරිදි චීන ජාතිකයෙකි ඒ වෛරසයේ ආසාදනය වී ඇති බවට සැක පිට රෝගීන් රෝහල්වලට මේ වන විට ඇතුළත් කරමින් පවතිනවා. මෙම වෛරසයේ භයානක බව හා ඉතා පහසුවෙන් පැතිර යාමේ ස්වභාවය සැලකීමේදී එය පැතිර යාමේ අවදානම අවම කර ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ඉතා කඩිනමින් ගත යුතු බව මාගේ විශ්වාසයයි කියලා. එදා ඌට hina වුණා එක එක දේවල් කිව්වා. දැන් අපි දන්නවා අපිට පුකුරු ගානක්ම තියෙනවා. එතකොට මේක පැතිරෙලා තියෙනවා එකක් ඇවිල්ලා වෙලාවට රට වැහුවේ නැහැ. දෙවෙනුව එන්නත වෙලාවට ගෙනාවේ නැහැ. පර්චේස් ඕඩර් එකක් දුන්නේ නැහැ. ඒ වගේම මිත්‍යා මත හා මාධ්‍ය ප්‍රචාරණ වලින් ජනතාව නොමැග ගියා. මැතිවරණයේදී ජාතිවාදය පතුරවන්න භූම දාණය පාවිච්චි කළා. ඒ වගේම අලුත් අවුරුද්ද සමරන්න වසන්ත සැනකිලිමේ ළඟදීම කරගෙන ගියා. රජයට විරුද්ධව කතා කළොත් ඒක රටට විරුද්ධයි කියන මතයකුත් ඇති කළා. එහෙම එකක් නැහැ. අපි රජයට විරුද්ධව කතා කරනකොට අදහස් ප්‍රකාශ කරනකොට රටට විරුද්ධ නැහැ. අපි බලන්න ඕනේ මේ ප්‍රශ්නෙට අපි කොහොමද මූණ දෙන්නේ කියලා. මෙතන අපි දන්නවා මුලින් මේක ගැන කතා කරනකොට 28 දෙනෙකුට රට වහන්නේ කොහොමද කියලා hina වුණා. ඇත්තටම මම ජනාධිපතිතුමාගේ වැරදි හොනවා නෙමෙයි. මම හැමදාම කියන දෙයක් ඇවිල්ලා එක එක විශේෂත්වයන් තියෙනවා. ඒ කියන්නේ හමුදා විශේෂත්වයක්, ආරක්ෂාව විශේෂත්වයක්, සෞඛ්‍ය විශේෂත්වයක්, ආර්ථික විද්‍යාව විශේෂත්වයක්. නායකෙක් වුණහම කණ්ඩායමේ උපදේශය තමයි වැදගත්. මම හැමදාම කියනවා සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි, එතුමට ඕනේ ඇත්තටම කණ්ඩායම මාරු කිරීමක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි දන්නවා මේකේ සෞඛ්‍ය ඇමතිවරු 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා නීතිඥය කෙනෙක්. තව ඇමති කෙනෙක් ඇවිල්ලා විශේෂ වෛද්‍යවරියක්. තව ඇමති කෙනෙක් ඇවිල්ලා මහාචාර්යවරයෙක්. එන කොතනද මේක වරදින්නේ? මං හිතන්නේ විශේෂඥයන්ගේ අදහස් අනුව තීරණ ගැනෙන්නේ නැති එක තමයි මෙතන තියෙන ලොකු ප්‍රශ්නය. දැන් අපි 3 වෙනි රැල්ලට මූණ දෙනවා. දැන් මේ එන්නත අපිට මුලින්ම ගන්න තිබුණා. අපි දන්නවා දකුණු ආසියාවේ රටවල් මේ එල්ලත ඩොලර් 4.25කට විතර අරගෙන තිනවා. ලංකාවේ කියමු ඩොලර් 5කට ගත්තනම් රුපියල් 1000යි එන්නතක්. එතකොට ඒ එන්න අපි ගත්තනම් අපේ රටේ 120,000 75ක් එන්නත් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ 160,000ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 16යි යන්නේ. රුපියල් බිලියන 16 කියන්නේ විශාල ප්‍රමාණයක් නෙමෙයි. මේක ඒ වෙලාවේ තීරණය ගන්න තිබුණේ බලන් ඉන්න නෙමෙයි. මොකද අපි දන්නවා සීනි ජාවාරමෙන් පමණක් මුදල් ආමාත්‍යංශයේ පාර්ලිමේන්තුවට දැනුවත් කරනවා රුපියල් බිලියන 15.9ක් අහිමි වුණා කියලා. අපි දන්නවා පොහොර දැන් අප රට තුළට ගෙනෙන්නේ නැහැ. රුපියල් බිලියන 60කට වැඩිය බේරෙනවා. එතකොට මේක එන්නත් කරන්න යන මුදලේ ප්‍රශ්නයක් නැති එකයි මම මෙතන කියන්න හදන්නේ. මෙතන තිබුණේ කලමනාකාරීත්වයේ තීරණ ගැනීමේ ප්‍රශ්නයක් මෙතන තිබුණේ. දැන් අපිට තේරෙනවා ඇස්ට්‍රාසෙනිකාගේ ගන්න අමාරුයි ඉන්දියාවේ තුනේ ප්‍රශ්නයට පස්සේ අපිට පැහැදිලි. නමුත් ඒ වෙලාවේ මුදල් ගෙවලා මේක කුඩා රටක් 120,000යි කුඩා දූපතක් වර්ග කිලෝමීටර් 65,000යි මේ දූපතේ තියෙන්නේ. බොහොම කුඩා දූපතක්. අපිට මේ භූගෝලීය පිහිටීම පාවිච්චි කරන්න තිබුණා මීට වැඩිය හොඳට අපේ ජනතාව ආරක්ෂා කරන්න. නමුත් ඒක ඇත්තටම සිදු වුණේ නැහැ. ඉතින් මේක තීරණ ගැනීමේ දුර්වලතාවයක්. දැන් අපි දන්නවා එන්නත් ඇස්ට්‍රාසෙනිකාක ලැබුණ සමහර අයට දෙවෙනි මාත්‍රාව දීගෙන යනවා. තව 3,00,000කට විතර දෙන්න පුළුවන්. ඒතකොට 6,00,000කට විතර අඩුවක් වේගෙන යනවා. දැන් ඊයේත් අපි මේ ඉල්ලීම කළා. මිනිස්යන් මීයන් හැටියට සලකන්න එපා. මේක දැන් ටෙස්ට් කරලා මේක මික්ස් කරන්න පුළුවන් දෙක එන්නත්ක් අනික් එකක් එක්ක ඇවිල්ලා ඒ වගේ පරීක්ෂණ කරලා එන්නත් දෙන්න බෑ. මේ රටේ හැමෝටම එක හා සමාන විදියට සලකලා ඒ ප්‍රමිතියේම එන්නත් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225ට එක එන්නතයි රටේ අනිත් අයට වෙන එන්නත් මිශ්‍ර කරලා දෙන එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ලෝක සෞඛ්‍ය සංවිධානයයි අපේ රටේ NMRA එක, ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමක කොමිෂන් සභාවේ විශේෂ කොමිටු අනුමත කරන එන්නත් පමණයි අපේ රටේ දෙන්න පුළුවන්. හැමෝටම එක දෙන්න අවශ්‍යයි. එතකොට මේ එන්නත දුන්නා කියලා අපි දේශීය වෛද්‍ය ක්‍රමයට විරුද්ධ නැහැ. අපි විරුද්ධ නැහැ ආයුර්වේදයට, සිංහල වෙදකමට විරුද්ධ නැහැ. මමත් මේ හැමදාම සිද්ධාලේපේ පස්වංගුව ගන්න පුද්ගලෙක්. ඉතින් අපි ඒවට විරුද්ධ නැහැ. අපි ප්‍රතිශක්තිය ගොඩනගන්න ඕනේ. නමුත් බොහොම වැදගත් එන්නත ලබා දෙන්න එක වැදගත්. අපි කතා කරනවා ලංකාවේ තියෙන තත්ත්වය. මම හැමතිස්සෙම ලංකාව සස්දාන්නේ ලෝකේ ප්‍රධාන රටවල් 10 එක්ක යට තියෙන රටවල් එක්ක නෙමෙයි. වියට්නාමය ගත්තොත් ඒකෙන් මිලියන 97ක් ඉන්න ජනතාව එන්නත් කරලා තියෙන්නේ රටම එන්නත් කරලා තියෙන්නේ මරණ තිබුණේ බොහෝම අඩු සංඛ්‍යාවක් 35ක් විතර තමයි මරණ තිබුණේ ඇයි අපිට එතනට යන්න බැරි මම යෝජනාවක් කරනවා එන්නතට අමතරව දැන් කාලීනව ගන්න තීරණයක් මේකට අපිට අවශ්‍යයි HDU අවශ්‍යයි යුනිට්ස් ඒ වගේම ICU යුනිට්ස් අවශ්‍යයි අපි ඉල්ලීමක් කරනවා රජයට බලාගෙන ඉන්න එපා ප්‍රමාද නොවි ධාරිතාව වැඩි කරගන්න ICU ධාරිතාව වැඩි කරගන්න මොබයිල් ෆීල් හොස්පිටල්ස් ගෙන්නන්න පුළුවන් මේවා පැය 72කින් සමහර රටවල් වල දීලා තිනවා යුනිසෙෆ් එකෙන් ඉල්ලන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඔෆිස් ඔෆ් මයිග්‍රේෂන් එකෙන් මේවා ඉල්ලන්න පුළුවන් මේ අයට මේවා තිනවා බලාගෙන ඉන්න එපා මොකද එන්නද ප්‍රමාද වුණා වගේ මේක ප්‍රමාද කරන්න එපා විපක්ෂයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබෙනවා ජීවිත බේරා ගැනීමට අපි ඒ සහයෝගය දෙනවා අපි අත සෝදමු මුඛ ආවරණ අඳිමු ඒ වගේම දුරස්ථභාවයේ රකිමු නමුත් රජයට තියෙන වගකීම රජය ගන්න අවශ්‍යයි අපි දන්නවා පාස්කු ඉරදින බෝම්බ ප්‍රහාරයෙන් 260ක් මිය ගියා දැනට මේකෙන් 700ක් විතර මිය ගිහිල්ලා තියෙනවා එතකොට අපි දන්නවා ඊයේ වෙනකොට
remember please wind up
අවසන් කරනවා එදා අපි දන්නවා ඊයේ වෙනකොට මේ තොරතුරු ලබාගෙන අවදානම මගහැරියා කියලා පොලිස් පෙති ජනාධිපති ලේකම්ව දැන් උසාවියට ගෙවලා තිනවා මරණ දඬුවමට මුහුණ දෙන්නට එතකොට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව අවදානම නොසලකා හැරියානම් කවදා හරි කාට හරි ඒකටත් වගකීම ගන්න වෙනවා මේ කොමිසන් සභාවල් හරන කරන ඒවා ගැන ප්‍රවේශම් වෙන්න මොකද මේවා හැරිලා ආයෙත් එන්නට පුළුවන් ඉතින් මම අපි දන්නවා සර් ෆේල් කියලා කිව්වා රජය ෆේල් කියලා කිව්වා අබැයි රටනම් ෆේල් කරන්න එපා අපි රජයට සම්පූර්ණ සහයෝගය දෙනවා කෝවිඩ් එක මර්ධනය කරන්න ස්තුතියි මට ලබා දුන්න කාලයට
thank you